సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంతా. నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజ్జనన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని ఒబ హెమదినామ మే వెలావే బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటై. అద దేశనావే దాయకత్వయ హంగ్వెల్ల పదించి రొషాన్ ఉదయంగ తిలకరత్న మహాత్మా గాయత్రీ వాసనా సిల్వా మహాత్మీయ ప్రధాన పిన్నొత్ పిరిసాయి దాయకత్వేగిన కటేతు కరాన్ని మే పిన్నతుంట దేశనావ అవసానే అనుమోదన కరంట అపి బాలాపురొత్తు వెనో. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలయ. మీ జీవితయ బహుమ విడాబరే కాక్ హరీమ వెహెసకరాయి. ఈ వెహెసకర ఉనా కేలా అపిట వెచ్చ లొకు యహపతకుత్ నే. మినిసు వెహెసట పత్తెనో అరీర దుక్ విందినో. ఏమ దుక్ విందా కేలా అపిట వెచ్చ మహా విశాల యహపతక్ నే. ఇతిన్ అపి నితరమ కేనో వగి ఇస్సరహట యహపత్ కాలయ కుదా వెన్నిత్ నే. ఏక మీ జీవితే హటి ఏక ని సంసారే దుఃఖ కియని యహపత కేలా ఎకక్ నే. ఇతిన్ అపి సాహిన మహాన్సి వెళ్ళ ఇక్తర ఆర్థిక స్థావరీకటి బలనువా వివిధ విధియట స్థావరత్వయాన్ సంబంధం అప్పట అదహస్తేనో. హెబై దుక్విందినేక అపే జీవితే అపిట ఆవేనిక తత్వయాకెల హరియట గహట పొత్తోగి గహట పొత్త బెందిలని తీని ఏ వగి దుఃఖ అపే జీవిత సమగ బెంది పావతినో. ఏకం కియాన్ని మీ శపాస్వాదయాక్ సుఖాస్వాదయాక్ నే కీలహిమ నిమి ఏమకి ఉద్బోరుని. ఏ శప ఆస్వాదయ అనిత్యవి అనో. ఏ సుఖాస్వాదయ అనిత్యవి మిన్ దుఃఖాస్వాదయ ఉపదినో. సుఖాస్వాదయ అనిత్యవి మిన్ అపితుల దుఃఖాస్వాదయ ఉపదినో. ఏ దుఃఖాస్వాదయ అనిత్య వీమిం నవత సుఖాస్వాదే ఉపదినో. సుఖాస్వాదే బిందీయామద దుఃఖాక్ దుఃఖాస్వాదే ఇపదీమద దుఃఖాక్ విటక ఇపదీమ దుఃఖాక్ విటక బిందీయామ దుఃఖాక్. ఇతడు దిఖేమ దుఃఖ తీయను. శపవేదనా బిందినేక దుఃఖాయి దుఃఖేదనా ఉపదినేక దుఃఖాయి. ఇపదీమ బిందీమ దుఃఖకి అని ఓ ఓకట సమారకిన గుటి తెండు పులవాణ్ణి నే. ఇతి శపవేదనావ తుల ముఖద్ద దుఃఖ ఏ కాపి అభినందనే కరంటో నే కాక్య కిల కివ్వాట శపవేదనావ బిందినవ. ఏ శపవేదనావ బిందీయామ దుఃఖక్ దుఃఖేదనావ ఇపదీమ దుఃఖక్. ఇతడ హెమ్మ తెనమ తేన్ని దుఃఖ వితరాయి. దుఃఖేన్మ పిరిచ్చ భవక్తమై సేమ తెనకమ పవతిన్ని. దుఃఖట వడా వెడి అమక్ అపే జీవితవల పవతిన్ని నెహే. హెమ తెనమ దుఃఖ హెమ తెనమ ఆయ తెనక్ ను తెనక్ నే హెమ తెనమ దుఃఖ తీయన్ని. దుఃఖట వడా వెడి అమక్ ఎత్తే నే ఎత్తటమ జీవితే. ఎనిసా మీ జీవితే అపి హొందట అవబోధ కరగాను అనాం. జీవిత అవబోధే కరాపి అను అనాం. మీ తత్వే తా హొందిన్ తేరుంగాండు. పిన్నత్ని అపి టికెన్ టిక టికెన్ టిక గుణధర్మ హదాండు. అపి జీవిత వల గుణధర్మ మీ గిహింతి ఎన్ని పొడి పొడి క్యాలి బ్యాలిటి కన్నెతువా అని మీ నమూత్ గుణధర్మ బహోమయా కపే జీవితవల మీ గిహి. ඒ ಗುಣධර්ම මිය යනකොට ඒ සදාචාරාත්මක සීමා මායිම් අපිට වැඩන්නේ. ಗುಣධර්ම මිය යනකොට සදාචාරාත්මක සීමා මායිම් අපිට වැඩක් නැහැ. ඒකයි රාජ්‍ය සේවය ගත්තර හරියට හොරකම් කරන අය ඉන්නේ. ඒක සාමාන්‍යකරණය වෙලා. මේ රාජ්‍ය සේවාවල වුණත් සාමාන්‍ය වෙලා රෝහලේ ලෙඩ්ඩුන්ගෙන් හොරකම් කරනවනේ. රෝහල් වල ඉන්න සමහර නිලධාරීන් ඒ ලෙඩ්ඩුන්ට ගෙනේ වගේ වල් වල ගෙනියනවනේ. ඒ කියන්නේ ಗುಣධර්ම මැරිලානේ. හොඳටම මිය ගිහි. මේ සමහර කාන්තාවෝ ඉන්න හොඳට බණ අහගෙන ඉන්නේ. ඒ වුණාට ඔෆිස් එකට ගියම් පෑනක් හරි බෑග් එකට දාගෙන එනවා. හාප් සීට් එකක් හරි දාගෙන එනවා. එතකොට සමහර දි බණ අහනවා හොඳට කරනවා. ඒවා හොඳට කරගෙන ඉන්නවා. නමුත් දැන් මම ඔකට ලස්සන දෙයක් කියන්නම්. දැන් අපි මේ දවස්වල අපේ ඔය විශාල භාවනා සෙන්ටර් එකක් හැදෙනවානේ. ඒකේ පහුගිය කාලේ ආරක්ෂක අංශ පිරිසක් අපට උපකාර කළා කියන්නේ ඉදිකිරීමට අනුග්‍රහ කළා. ඒවා බොහොම නිත්‍යානුකූල විදියට කෙරිච්ච දේවල්. ආරක්ෂක ලේකම්තුමා ගිහිම අනුමැතිය අනුව පුංචි කාලෙකට ඒ අයගේ උපකාරයක් අපට ලැබුණා. ඉතින් ඒ උපකාරය ඇතුලේ ඉතින් අපි සෑහෙනේ නැත්තන් උපකාර කළා විවිධ විදියට. ඉතින් පහුගිය දවස්වල ඒ අය දැන් ටික කාලෙකට කලින් ඒ අය ඒ ආයතනෙන් වැඩවලින් ඉවත් කළා. මේ ඉවත් කරා ඒගොල්ලන්ගේ කාලේ ඉවර වෙලා. ඉවත් කරන දවසේ අපි පොඩි අනුශාසනාවකුත් කියලා ආහාර ටිකක් එමත් සපයලා දීලා හැමදාම ආහාර සපයලා දුන්නා. අපිට පුළුවන් සෑහෙන උපකාර කළා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේට කරපු සේවයක් කියලා හිතන්ට ඔයගොල්ලන්ගේ ජීවිතේ මේ වගේ කුසලයක් කරගන්න ලැබෙන්නේ. මේක අද්විතීය අවස්ථාවක් කියලා අපි අනුශාසනා කරලා මේ ඉතින් ඒ අයට බොම්පින් අනුමෝදන් කරලා ආවා. ඉතින් ඒ ඇත්තන්ට නවතින්ට තැනක් ලෑස්ති කරලා තිබ්බා. එතන තිබුණා. ඒගොල්ලන්ට ගොඩාක් අපිට වියදම් කරන්න වුණා. ඇත්තටම එහෙම වියදම් කළාට කමන්නේ. ඉතින් ඒ අය අපිට උපකාරයන්නේ කළේ. ඉතින් එතන ඒ අයට ෆෑන් ඇඳවලා රෝම ගොඩාක්. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ලෑස්ති කරන්න වුණා අපිට. මෙතන හිටිය එක මිනිස්සෙක් අර තිබ්බ ෆෑන් ටික ඔක්කොම ඔක්කොම දාගෙන ගිහින්නේ. බලන්න සාසනෙන් හරි කමන්නේ හොරකම් කරනවා. ඒක මේ ಗುಣධර්ම මිය ගියාම වෙන දෙයක්. මම ඒක එහෙම ආයතනික හොරු ඉන්නවා කියන හැමතැනම හොරු ඉන්නවා. ඉතින් බලන්න මම්මි කියලා කට අනිත් පැත්තට හරවගත්තා විතරයි. බුදුරජාණන් වහන්සේටයි මේ සේවය කළේ. බුද්ධ ශාසනයට මේ සේවය කළේ. සතුටු වෙන්න කියලා මේ පින අනුමෝදන් වෙන්න. ওই මහතුරුගේ ජීවිතේ මේ වගේ පිනක් ආයේ කවදාවත් කරගන්න හම්බෙන්නේ නැහැ. මෙතන විනිය කෙමීට දැනගත්තා දැන් මෙතන කවුරුත් නැහැ කියලා. එමීට හෙට මේට වෙච්ච ගමන් මේ කැමරාවල තියෙන ෆෑන් ටික අරගෙන දාගෙන පිටත් වෙලා යනවා. බලන්න කොච්චර නුසුදුසුයිද. ඇයි? ಗುಣධර්ම නැහැ. මේ ගොඩාක් අයගේ ජීවිතවල ಗುಣධර්ම මිය ගිහින් ඒවා මතුවෙන්නේ දුස්චරිතය තුලින් තමයි ಗುಣධර්ම මිය ගියා මතුවෙන්නේ. ඒ නිසා හැම ශ්‍රාවකයෙක්ම පරිසං වෙන්න ඕන. ಗುಣධර්ම මිය ගිහින් බණහල වැඩන්නේ. ಗುಣධර්ම මිය ගිහින් සම්මතයට දානි හැන්දක් පූජා කරලා වැඩන්නේ. ಗುಣධර්ම මිය ගිහින් හාඳුරුත් එක්ක හිතවත් කම්පාල වැඩන්නේ. ಗುಣධර්ම මිය ගියාම අපරාධි. දැන් ගොඩාක් ඔය ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන අයගේ පව අපිට පේනවා ಗುಣධර්ම මැරිලා. සමහර පැවිද්දෝ ඉන්නවනේ ಗುಣධර්ම මැරිච්ච. ඒ ಗುಣධර්ම මිය යාමින් ප්‍රකට වෙන මූලික දෙයක් තමයි අශ්‍රද්ධාව. ಗುಣධර්ම මිය යනකොට එයාගේ ජීවිතේ ප්‍රකට වෙන ඊටාම වැදගත් දෙයක් තමයි අශ්‍රද්ධාව. සද්ධාව නැහැ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, මාර්ගයේ කෙරෙහි, ප්‍රතිපත්තියේ කෙරෙහි ගෞරවණීය බව නැහැ. ගෞරවණීය බවක් නැහැ. එතකොට මේ අශ්‍රද්ධාව ප්‍රකට වෙන්නේ ಗುಣධර්ම මිය යනකොට. මේ අශ්‍රද්ධාව ප්‍රකට වෙනකොට දුප්පඤ්ඤෝ ප්‍රඥාව සම්පූර්ණයෙන් කඩාන වැටෙනවා. අශ්‍රද්ධාව ප්‍රකට වෙනකොට සද්ධාව දුර්වල වෙන්න දුර්වල වෙනවා. යාගේ ಗುಣධර්මවලියම සම්පූර්ණ වැටෙනවා. ආය ධර්මයේ පැත්තට ඉන්න අමාරු. ಗುಣධර්ම මැරිච්ච තැනක ධර්මයට එන්න බෑනේ. දැන් ගුණධර්ම මෑරෙනකොට එයා තුළ ප්‍රකට වෙන්නේ හරිම මහිච්ඡතාවයක්. කොයි වෙලාවෙත් තමන්ගේ මල්ල පුරව ගන්න තමයි බලන්නේ. ගුණධර්ම මැරිච්ච මිනිස්සු බලන්න වයසට ගියත් එයාට තමන්ගේ මල්ල පුරව ගන්න ඕන. ගුණධර්ම මැරෙනකොට අසන්තුට්ට. ඒක සතුටු වෙන්නේ කොච්චර හම්බුණත් සතුටු නැහැ. ඒ සිහිනුවන යෝනිසෝ මනසිකාරයේ සති සම්පජාඤ්ඤේ නැති වුණාමනේ සතුටු වෙන්න බැරි. එහෙන කොච්චර හම්බුණත් නිකන් මදි වගේ එකක් ඔළුවේ තියෙනවා. ජීවත් වෙන හොඳටම ඇති යාට ඒ ලැබිච්ච එක ඉතාම සාධනීයයි. ඒත් මදි කියලා හිතෙනවා. එයා ඒ කියන්නේ අසන්තුට්ට. ඒ කියන්නේ සතුටු වෙන්න බැරි මට්ටමක් එනවා ගුණධර්ම මැරුණාම. ඒතොර තමන්ගේ ගුණධර්ම මිය යාම් ප්‍රකට වෙන්නේ අසද්දාවෙන්. එයාගේ සද්ධාව සම්බුදුරජාණන් සිකරේ ධර්මී කෙරේ සංඝයා කෙරේ මාර්ගයේ කෙරේ ප්‍රතිපත්ති කෙරේ ගෞරවයක් නැහැ. දැන් අපිට පේනවනේ සම්පාරය යද්දී මිනිසුන්ගේ ඇසුරු කරද්දී ගනුදෙනු කරද්දී කඩවල් වලට යද්දී සුපර් මාකට් එකට යද්දී බෞද්ධ. නමුත් කිසිම සද්ධාවක් නැහැ. සද්ධාවක් නැහැ. හාඳුරුන්ගෙන් හරි කමන්නේ කඩා වඩා ගන්න පුළුවන් නම් එහෙම මට්ටමක ඉන්නේ ලංකාවේ බෞද්ධයෝ ගොඩාක් අය මං කියන්නේ. ඒ කියන්නේ දැන් සමහරවල් බණ අහද්දී හැම හොඳට ඉන්නවා. දන් දෙද්දී ඒ අවකාශයේදී හොඳට ඉන්නවා. නමුත් එයාගේ පොදු ජීවිතේ ගත්තොත් එයාගේ ಗುಣධර්මනේ පොදු ජීවිතේ ගත්තොත් ಗುಣධර්මනේ. එයා බලන්නේ සාසනෙන් හරි කමන්නේ කීයක් හරි කඩා ගන්න පුළුවන් නම්. ඉතින් එහෙම ජීවිතයක්කට නම් ඔයාලා යන්න එපා. මොකද ඔය අපිට ඉන්න හැම වෙෙන පොඩි කාලයයි. මෙච්චර මහ පොළොවත් එක්ක හැප්පෙන්න එපා. මොකටද හැප්පෙන්නේ? අනික මේ තව ඉඳ හම්බෙන පොච්චර පොඩි කාලයයිද? මේ ඇඟ වුණත් මේ දැන් වුණත් අද වුණත් මේක පවත්වන්නේ කොච්චර අමාරුවෙන්ද? බොහොම පහසුවෙන් පවත්වන්නේ නෑනේ, අපහසුවෙන් පවත්වන්නේ. මේ මොහොතේ පවා මේක කැඩෙන්න බිඳෙන්න වැටෙන්න මොන තරම්. අද මේ බණ ඇහෙන වෙලාවේ පවා ඔයාලගේ ඇඟ දිහා පොඩ්ඩක් බලන්නකෝ. කායික අපහසුතා දෙස ඉතා සිහියෙන් බලානින්නකෝ. ඔයාලා බොන බෙහෙත් පත දිහා බලන්නකෝ. ඉතින් ඒකෙන් පේන්නේ මේ ඇඟ බොහොම අමාරුවෙන් හරිම යාන්තමින් සීරු මාරුවට පවත්වනවා කියලා. ඉතින් ඕක උපරිම පවත්වන්න වෙන්නේ තව පොඩි කාලෙයි. මේ පැත්ත බලලා අනිත් පැත්ත බලනකොට මාස ගණන් ගෙවිලා ඉවරයි. දැන් මේ ගෙවෙන්නේ 8 මාසේ 2026 මාස 8ක් ගියා කියලා නේ අපිට ඉච්චර දැනින්නේ නේ. එතකොට දැන් දින සාමාන්‍යයෙන් අවුරුදු 10ක් හිටියත් පින්වත්නි දින 3500ක් වගේ බොහොම පොඩි කාලයක් අවුරුදු 10ක් හිටියේ. ඉතින් ඒක ඇතුලේ ඔච්චර රැස් කරන්න ඔච්චර ගොඩ ගහන්න ඕනද? එච්චර ආසාවක් නඩත්තු කරන්න එපා. අපි දුක් විඳින්නේ අවශ්‍යතාවය නිසානේ. මේ අවශ්‍යතාවලට එකතු වෙන්න, ආසාවට එකතු වෙන්න එපා. ආසාව කියන්නේ වෙන එකක්, අවශ්‍යතාව කියන්නේ වෙන එකක්. අවශ්‍යතාව නඩත්තු කරන එක නවත්තන්න. එතකොට අත්තකිල මතානුයෝගයට යනවා. ආසාව නඩත්තු කරන්න ගියාම කාමසුකල්ලි කානුයෝගයට යනවා. අවශ්‍යතාව පමණක් නඩත්තු කරන අවශ්‍යතාවේ බැහැර කරන්නේ. අපේ ජීවිතේට අවශ්‍යතා තියෙනවා. අපි කාම ලෝකයේ ඉපදිච්ච කාම භූමිය සුරු කරන සත්තු. අපි ඉන්නේ කාම භූමියේ. එතකොට මේ කාම භූමියේ ඉන්න අපිට අපේ අවශ්‍යතා කියලා જાතියක් තියෙනවා. බුද්ධ ශාසනයේ කවදාවත් අවශ්‍යතාවයට එරෙහි වෙලා නැහැ. මිනිසුන්ට අවශ්‍යතාව ඕන. මේ ආසාව කියන එක නඩත්තු කරන්න ගියාම මිනිසු දුක් විඳින්නේ අවශ්‍යතා නිසා නෙමෙයි, ආසාව නිසා. පින්නොත්නි ආසාව දුරු කරන්න එක 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 විදිහට තණ්හාව කියනවා, උපාදානයි කියනවා, රාගයයි කියනවා, එක එක විදිහට ටික කියනවා. නමුත් ඔය පින්නතුන්ලා අවශ්‍යතා සමග ගනුදෙනු කිරීම බුද්ධ ශාසනයේ කවදාවත් එක අඩුවක් විදිහට, අඩුපහඩුවක් විදිහට අපට බුද්ධ ශාසනික පෙන්වන්නේ නැහැ. මේ 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 මොහොතේ මේ தත්වේ ඉතා හොඳින් තේරුම් ගන්න. උදේට නැගිටලා ටික වෙලාව බලාගෙන ඉන්න මේ කය කොච්චර වෙහෙසටපත් වෙලාද, විඩාවටපත් වෙලාද? හරිම ඒ කියන්නේ මේ ඒකෙන් පේන්නේ මේ කය ලොකු කාලයකයි පවත්වන්න බෑ කියලා. පුංචි කාලයකින් මේ අතහැරින්නේ නිකම්ම නෙමෙයි, මේ ඔක්කොමත් එක්ක අතහැරින්නේ. ඒ නිසා මනසින් දැම්මම අතාරින්න පින්නවත්නි. මනසින් දැම්මම අතහැරලා දාන්න. ඒක අතහැරියාම හරි පහසුයිනේ. අතහැරියාම හරි පහසුයි. ලෝකේ තරංගයක් තියාගන්න එපා. ලෝකේ තරංගයක් තියාගන්න එපා. ලෝකෙ පරාජිතයෙක් බිහි වෙන තැනකට ඔයාලා වැඩ කරන්න එපා. උපේක්ෂා සහගත සිතකින් වාසය කරන්න. ඔය ලෝකේ තරඟයක් තියෙන්නේ ඔබත් අල්ල ගත්තොත් විතරයි. පින්වත්නි, කඹ යදිනවා නම් එහා පැත්තේ කඹේ අදින්න පුළුවන් ඔයාලා මේ පැත්තෙන් කඹේ අල්ල ගත්තොත් විතරයි. නැත්තම් කඹ යදීම කියලා එකක් ලෝකේ නැහෙනි. පින්වත්නි, කඹ යදීමේ තරඟයක් නිර්මාණය වෙන්නේ මේ පැත්තෙන් කඹේ අල්ල ගත්තොත් විතරයි. මේ පැත්තෙන් කඹේ අල්ලගත්තේ නැති තැනක එහා පැත්තේ ආයේ කොච්චර කඹේ අල්ලගෙන ජවයෙන් මග බලාගෙන හිටියත් තරඟයක් ලෝකේ නිර්මාණය වෙන්නේ නැමේ. ලෝකේ හැමදාම තරඟයක් නිර්මාණය වෙන්නේ මේ පැත්තෙන් අල්ලගත්ත තැනක. ඒ නිසා පින්වත්නි, පුළුවන් තරම් බලන්න, පුළුවන් තරම් බලන්න, ලෝකේ අතහැර දාලා ලෝකේ වාසය කරන්න. අතහැර දාලා ලෝකේ වාසය කරනු. එතකොට අතහැරලා දාලා ලෝකේ වාසය කරනකොට ඒ වාසය කරන ජීවිතය ඇතුළේ යාට ආදරයට ජීවිතය අතහැරුණත් එයාට පීඩාවක් නැහැ. එයාට වෙහෙසක් නැහැ. එයාට විඩාවක් නැහැ. ලංකාවේ මිනිසුන්ගේ ගුණධර්ම මිය ගියපු නිසා ඒ ගුණධර්ම මිය යනකොට අසද්ධාව ප්‍රකට වෙනවා. අසද්ධාව තිබ්බාම ඒ අසද්ධාවත් එක්ක එන්නේ ගෞරවනීය බවක් නෙවෙයි. පූජනීයත්වයක් ඇතුළේ නිර්මාණය වෙන්නේ එයාගේ సంతානි පූජනීයත්වය නිර්මාණය වෙන. එතකොට එයා පූජා කියලා එළියව හොයන්නේ. දෙයයන්ට පූජා කරන්න හදනවා. එක එක පූජා කරන්න හදනවා. නිකා ඒ කියන්නේ අර පූජනීයත්වය එළිය හොයන්න බලනවා. ඇත්තටම సంతානි පූජනීයත්වයට පත් වෙන්නේ ශ්‍රද්ධාව වගේ ඉන්ද්‍රිය ධර්මයක් ඇතුලේ මෝරනකොට. ඒ ශ්‍රද්ධාව වගේ ඉන්ද්‍රිය ධර්මයක් ඇතුලේ මෝරනකොට එයාගේ හෘද සාක්ෂිය පූජනීයත්වයට පත් වෙනවා. ඇතුළාන්තයේ පූජනීයත්වයක් මතු වෙනවා. ඒ ඇතුලාන්තයේ පූජනීයත්වයක් මතුවෙන තැනක අභ්‍යන්තරයේ පූජනීය වුණාම ඒ ඇතුලාන්තයේ පූජනීය වෙච්ච තැනක යා එළියේ පුද පූජා පස්සේ දුවන එක නවතිනවා. හරි ස්වෛරී බවක් එනවා. ලංකාවේ මිනිස්සු බලන්නකො, පූජා වට්ටි අරගෙන යන්නේ නැත්තේ කොහෙද කියලා බලන්න. පහම්පත්තු කරන්න ඕන තැනකට යන්න ලෑස්ති පිට ඉන්නේ. මේ යර හෘද සාක්ෂියේ පූජනීයත්වය මිය ගිහින් ඇතුළ පූජනීයත්වයට පත් වෙන්නේ බුදුරජාණන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, මාර්ගයේ කෙරෙහි, ප්‍රතිපත්තියේ කෙරෙහි උපදින හරීම ගෞරවයත් එක්ක. ඒ එතන මතුවෙනව නේද පූජනීයත්වයක්. ඒ පූජනීයත්වය ඇතුළේ පින්වත් න්යාගේ ඇතුළ පූජනීයත්වයට පත් වෙනු එයා එළිය හොය හොයන්නේ. එළිය වතපිළිවෙතද පුද පූජාවලට අවකාශයක් යා හොයන්නේ නැහැ. ඒ සද්ධාව සම්පූර්ණයෙන් අශ්‍රද්ධාව මත වුණොත් ලංකා මිනිසුන් ටික වෙලා තියෙන්නේ ඇත්තටම. එකෙන් කියන්නේ පන්සල් යන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ, බණ කියන්නේ නැහැ, බණ අහන්නේ නැහැ කියලාම නෙමෙයි. අර ඇතුලේ පූජනීයත්වයෙන් මතුවෙන්නේ ශ්‍රද්ධාව වගේ එකක් මෝරනකොට. ඒක මෝරන්නේ අනුස්සති වගේ පොඩි පොඩි භාවනා පුරුදු කිරීමෙන්. අනුස්සති වගේ පුංචි භාවනාවක් යා පුරුදු කරන්න ඕනේ. හැමදාම උදේට විනාඩි 10ක් විතර එයාගේ ජීවිතයේ තමන්ව පූජනීයත්වයට පත් කර ගැනීම පිණිස එයාට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල නැති වුණාට පස්සේ පුදුම අසහනයකින් ඉන්නලා අපි මුණ ගැහින්න එනවනේ මිනිස්සු. ඇවිල්ලා කතා බහ කරනවා, ගනුදෙනු කරනවා, ඒ වයින් පේනවා අපිට මිනිස්සු ඉන්නේ කොතනද, යන්නේ කොහාටද කියලා. ඉස්සරහට නම් බණ කියලාත් අය වැඩක් වෙන්නේ නැහැ පින්වත්නි. මේ තමයි බණවලත් අවසාන යුගය. ඉස්සරහට බණ කියලා මිනිස්සු නිවැරදි කරන්න බෑ. නිකන් ගඟට ඉනි කැපුවා වගේ වැඩක් වෙන්නේ ඉස්සරහට. ඒ නිසා ඔයාලත් ඉතින් මේ මාසිකව හරි අවුරුද්දට වරක් හරි ඔය බණ කියවනේ. ඒම වගේ පවා බලන ගෙවල් වල එහෙම බණක් කියනකොට ඒ ලොකු තැනක් දෙන්නේ කෑමට. එහෙම ධර්මීයට තැනක් දෙන්නේ ඇයි? අර අසද්ධාවනේ තියෙන්නේ. සම්ප්‍රදායට බණ කියවනවා. බලන්න ගොඩාක් ගෙවල් වල අපි නම් දැන් ජීවිතේට කවදාවත් ගෙවල් වල යන්නේ නැහැ. අපි යන්නෙම නැහැ බණ වලට ගෙවල් වල. එහෙම ඒ කාලයක් තිස්සේම යන්නේ නැහැ. ඒ ඔය වගේ විකාර නිසා ඇත්තටම යන්නෙත් නැති. බලන්නකෝ බණ කිය ධර්මදේශ අර සද්ධාව නැති නිසා සම්ප්‍රදායට මේක කරන්න තෝණකමක් තියෙන නිසා මිනිසු කරන්නේ මොකද්ද? එයාලට ලොකුම දේ තමයි කෑම දෙන එක. අර බුෆේ එකක් දාලා එන අයට හොඳට කෑම දෙන එක. බණ ගැන නෙමෙයි එයාලට සංවේදීකම තියෙන්නේ. එන අයටත් එහෙමයි. එන අයටත් සද්ධාව නැති නිසා ඒගොල්ලෝ බලන්නේ රැට ඇවිල්ලා නිකන් පොඩි වෙලාවක් ඉඳලා කතා බහ කරලා කෑම ටිකක් කාලා සුහදශීලීව පිටත්වල යන්න තමයි බලන්නේ. බලන්න ඒක ඇතුලේ ගොඩනැගිච්ච කොයිතරම් දුර්වල සංස්කෘතියක්ද හැදිලා තියෙන්නේ කියලා බලන්න. අතිශයින් දුර්වල සංස්කෘතියක් තියෙන. ඒ නිසා ලංකාවේ මිනිස්සු යන දිශාව හරි අමාරුයි හොයාගන්න. ඒ නිසා ඔය පින්නතුල අසද්ධාව ඔයාලා තුල ආවොත් මොකක්ද දන්නද ඊළඟට වෙන්නේ? මහිච්ඡතා නොසන්සිඳීමක් යාතුල මතු වෙනවා. අද මතු වෙලා නැද්ද නොසන්සිඳීමක්? ඊට පස්සේ අසන්තුට්ටස්ස කොච්චර ලැබුණත් මදි. කොච්චර ලැබුණත් මදි. ආයේ කොයි තරම් හම්බ කළත් මදි. සමහර ව්‍යාපාරිකයෝ බලන්නකො ලංකාවේ ඉන්න. ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්නේ. ජීවිතේ හවස් කාලේ ඉන්නේ. ඒ ජීවිතේ හවස් කාලේ ඉන්නකොට දැන් මම දන්න දක්ෂ ව්‍යාපාරික ලෝකේ ලංකාවේ ඉන්න බොහොම දියුණු මහත්තෙක් ඉන්නු. මේ මහත්තයා එයාගේ නම කියපු ගමන් දාන්නවා. එයාගේ ව්‍යාපාර ගැනත් මිනිස්සු දාන්නවා. නම කියපු ව්‍යාපාර සංස්ථාවක් එයාට තියෙනවා. ඒ මහත්තයා මට කිව්වා මුණ ගැහින්න ඇවිල්ලා, ස්වාමීන් වහන්ස මම මගේ ව්‍යාපාර ඔක්කොම අතහැරියා. ඒවා අතහැරියාම ස්වානස මට ලොකු මුදලක් දැන් තියෙනවා. ඒ කියන්නේ ආයෙම මිල කළා. විකුණන්න පුළුවන් තමන්ගේ සමාගම. ඒකෙන් යා ලොකු පිරිවැයක් තියෙනවා. ස්වානස මම ඒ කියන්නේ පරම්පරා කීපයකට මට දැන් ආල්ලි තියෙනවා. තව දුරටත් මම ඒ ව්‍යාපාරම නඩත්තු කරන එක තේරුමක් නැහැ. ඒ නිසා මම හොඳට සමාජයට යහපතක් වෙන දේවල් ඒ මුදල් වලින් කරනවා. ඒකේ ඒ මුදල් වලින් කියන්නේ ආයේකේ අර පොලිය වගේ අරගෙන ඒකෙන් මං කරනවා. සාසනීයටත් වෙනවා. ලොකු ආරාම සංකීර්ණ වලට උදව් කරනවා. ලොකුවට උපකාර කරනවා. හරීම සැහැල්ලුවෙන් ඉන්නවා. ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්නේ. අර මුලින් දුවපු වේගේ නැහැ. ඒ නිසා ජීවිතේ නැවත්මක් තියාගන්න දැම්ම ඉඳලම. ධර්මයක් නැති මිනිහෙක් කවදාවත් නවතින්නේ නැහැ. එහෙම කියලා මේ මහත්තයට කිසි ප්‍රශ්නයක් නැහැ. අයියාගේ අර මුල්ලිමේ තත්ත්වයන් ඇතුළේ යාගේ ස්ථාවරත්වයක් තියෙනවනේ. අර සමාගම් නඩත්තු නොකරනවා විතරයි. ඒකේ පොලියෙම විශාල මුදලක් එයාට ලැබෙනවා. දැන් සමහරට බැලූ බැලමට කෙනෙක් හිතන්න පුළුවන් ආයියා බංකොලොත් වෙලා ඒකයි විකුණලා තියෙන්නේ කියලා. නෑ පින්නත්නි. ඒ නිසා ඔය පින්නතුන්ලා ජීවිතේ සීමා මායින් දැම්ම ඉඳලා ලකුණු කරගන්න. මැරේනකම් මේ මහ පොළොවේ වැඩ කරන්න එපා. දරුවෙක් වෙනුවෙන්වත් මැරෙනකම් වැඩ කරන්න එපා. බිරිඳ වෙනුවෙන්වත් මැරෙනකම් වැඩ කරන්න එපා. ස්වාමියා වෙනුවෙන්වත් මැරෙනකම් වැඩ කරන්න එපා. අම්මා තාත්තා වෙනුවෙන්වත් මැරෙනකම් වැඩ කරන්න එපා. අපේ යුතුකම් කියන කෑල්ල ඉවර කරලා දෙමව්පියන්ට දරුවන්ගේ යුතුකම් තියෙනවා. ඒ යුතුකම් ටික කරලා ඒ අයට අවශ්‍ය පහසු විහරණය හදලා පොඩ්ඩක් අඩිය පස්සට අරන් ඉන්න. මොකද ජීවිතේ දැම්ම ඉඳලම සීමා මායිම් ලකුණු කරගන්න. මොකද අපිට ලොකු දුරක් යන්න නැහැ. ඒක තේරුම් ගන්න. දැන් අසන්තුෂ්ට ඒ කියන්නේ අර මහිච්ඡතාවේ මතුවෙන අසන්තුෂ්ට ස්වභාවයේ මතුවෙනකොට මොකද්ද? ඔන්න ඔතන තමයි ඉන්නේ. මොකද්ද? සංගණිකාරාමස්ස. අර වෙනදා ඇති වෙච්ච පිරිස සමග ඇති වෙන ഘോഷාව එකම ඉඳ හිතෙනවා. එයාට කට්ටිය ඕන ජීවිතේට. ඒකට සංගණිකාරාමී කියලා කියන්නේ. එයා කැමති නෑ විවේකගත වෙන්න. එයා කැමති නෑ කාය විවේකයට, කැමති නෑ චිත්ත විවේකයට, කැමති නෑ උපදි විවේකයට. සමහර දොස්තර මහතුරු නොකොයි වෙලාවෙත් අර ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක වැඩි. කොයි වෙලාවෙත් ඒක. ඒක ඇතුළේවත් සමහර වෛද්‍යවරු ඉන්නවා පිනක් කරගන්නේ. දැන් බොහොම හොඳ වෛද්‍යවරු ඉන්නවා අපි දන්න. ඉතින් යා බලනවා යාගේ වෘත්ති ඇතුලේ පින් කරගන්න කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ නමක් ආවොත් එහෙම මේ එයාට හිතන්නේ යන්න පින් කරගන්න හම්බෙච්ච අවස්ථාවක් වගේ හිතනා ඉන්නවා. මේ කොළඹ ඉන්න ගොඩාක් දොස්තර මහතුරු ඒගොල්ලෝ මුදල් ගැන විතරයි ඔළුවේ තියෙන්නේ. දැන් යාල හිතා නැති දැන් ළඟදී ජීවිතය අතහැරුණාට පස්සේ ආයෙත් වෙන මොකක් හරි එකක් මොන හරි ඔළුවේ ඇතිනේ සංසිඳෙන්නේ. ඒයි ඒ කියන්නේ ජීවිතේ අර බලන්න අසද්ධාව නිසා මොකද්ද වෙන්නේ? සද්ධාව අහිමි වුණොත් මිනිහෙක් ඇතුලේ වෙන්නේ ඔය අන්න අපිට වෙන දේ මේ කියන්නේ. මහිච්චයි. මහිච්ච වුණාම අසන්තුෂ්ට. කොච්චර හම්බුණත් සතුටු නෑ. මොනවා ලැබුණත් සතුටු නෑ. හැම එකම සිදුරක් පේන්න තියෙනවා. සතුටු නෑ. රැස් කිරීමේ සීමා මායිම් නෑ. එකතු කිරීමට ලකුණු නෑ. නොසන්සිඳනේ. ඉතින් එකතු කරලා පරම්පරාවකට ඉතුරු කරලා මැරිලා යන දුර්වල මිනිහෙක් වෙන්න එපා. ඉතින් එතකොට ඒ අසන්තුෂ්ට ස්වභාවය ආව මොකද වෙන්නේ? සංගණිකාරාම. එයාට ඕන නිකන් කවුරු හරි ඕන ජීවිතේට. කවුරු හරි ඕන. දෙවැන්නේ ඕනම යාගේ ජීවිතේට. පිරිස ඕනම යාගේ ජීවිතේට. ඒකට කියන්නේ සංගණිකාරාමේ. දැන් බුද්ධ ශාසනයෙම නැහෙනේ. ඒ සංගණිකාරාමේ ආව මොකද වෙන්නේ? කුසීත. හරි අග හරි කම්මැලි ජීවිතයක් යට තියෙන්නේ. කුසීත කියන්නේ කම්මැලිකමටනේ. එයාට කම්මැලි ජීවිතයක් තියෙන්නේ. හරි වෙහෙසයි යාට. හොඳට බලන්නකෝ අපේ ජීවිත හරි වෙහෙසයි. උදේට නැගිටින්න බෑ හරි අමාරුයි. හොඳට බලනකෝ හරි ප්‍රබෝධයක් නැහැ. බලනකෝ අපි ශ්‍රද්ධාව දුර්වල වෙච්ච නිසා ওই ප්‍රබෝධය එක පැත්තකින් නැති වෙලා තියෙන. හරීම ප්‍රබෝධයක් නැති ජීවිත. උදේට හරි කිසි ප්‍රබෝධයක් නැහැ. දැන් බලන්න ලංකාවේ මිනිස්සු 9 වෙනකන් උනන් නිදා ගන්නවා. ඒ කාලේ මිනිසුන්ට මේ ප්‍රබෝධය තිබ්බා. දැන් මේ පරණ වයසකයි දිහා බලන්නකෝ. ඒගොල්ලෝ 4:00 5ට නැගිටිනවා. ප්‍රබෝධයක් තියෙනවා. දැන් අද ඉන්න අය බලන්නකෝ. ඒ කියන්නේ යාට නිදා ගන්න තියෙනවනේ වෙන මොකක්වත් ඕනේ නැහැ. හරි කුසීතයි. අද ඉන්න මිනිසුන්ට ඕනේ නිදා ගන්න එකයි ෆෝන් එකයි විතරයි ඕනේ. ඔය දෙක තිබ්බොත් මිනිසුන්ට කණ්ඩ ඕනේ නැහැ, බොන්න ඕනේ නැහැ, නාන්න ඕනේ නැහැ, මොකක්වත් ඕනේ නැහැ. දැන් ඉන්න පරම්පරාව දිහා බලන්න. ඒක ආවේ අර සද්ධාව නැතිකමින්. සද්ධාව හදලා බලන්නකෝ. හරි ප්‍රබෝධයක් තියෙනවා. ඒකනේ භික්ෂුවට ප්‍රබෝධයක් තියෙන. භික්ෂුවට ලොකු ධාරිතාවයක් තියෙනවා. මතක ධාරිතාවේ වුණත් මේ භික්ෂුවගේ සීමාමයි හරි පළල්. ඇයි මේ කතාවේ අනිත් පැත්තේ ඉන්නේ? ඔයාලත් මේ අනිත් පැත්තට ඇවිල්ලා බලන්නකො පොඩ්ඩක්. මම මේ කියන්නේ බොරුද කියලා වතියක් කරලා බලන්නකො. හරි ප්‍රබෝධයක් නැද්ද කියලා. දැන් අපි මම සමහරලාට සැතපෙන්නේ දෙකට විතර පාන්දර. සමහර දෙකට සැතපෙනවා. පමාරට අවදි වෙනවා. ඊට කලින් සැතපුණොත් ඊට කලින් අවදි වෙනවා. ඒකෙන් මම කියන්නේ මම 7:00 වෙනකන් සැතපිච්ච දවස් නෑ නෙමෙයි. ඉතින් බම් සමල්ලාට දේශනාවක් කියමි වල පාන්දර වැඩියොත් එහෙම. ඒතර 4ට විතර ඇවිල්ලා මං ආයේ 4:00 අවදි වෙන්නේ නෑ. ඒතර මං විවේක ගන්නවා. විවේක කියන එක හැම මිනිහෙකුටම ඕන. ගිහියද පැවිද්දද අදාල නෑ. ඒකෙන් කියන්නේ මේ හරි අමාරුවෙන් නැගිටලා ඇවිල්ලා තමයි මේ ඉන්නේ. එහෙම එකක් නෑ. හරි පහසුයි ජීවිතේ. ඇයි අර සංගණිකාරාමී නේනේ. සංගණිකාරාමී නේ. ඉතින් ඔය ලස්සන දෙයක් බුදුරජාණන් සදාල මහණෙනි දෙවැන්නෙක් නැතුව ඉන්න. මහණින් දෙවැන්නෙක් ඉන්නේක ඔය හරි කරදරයි මහණෙනි. ඒ දෙවැන්නෙක් හිටියොත් දෙවැන්නෙක් නැති එක මහණෙනි ඔය බලන එක ඔච්චර සරලව තේරුම් කරනවද කියනවනම් දෙවැන්නෙක් නැති වුණාම මහණෙනි වැසිගිලි කැසිගිලි කරන්න පව කොච්චර පහසුද. බලන එක ලස්සන යෙදුමක් ඒක. තව කෙනෙක් දෙවැන්නෙක් නැතුනම් වැසිගිලි කැසිගිලි කරන එක පව පහසුයි කියනවා. ඒ කියන්නේ ඒක පින්වත්නි මේ ජීවිතේ හරි පහසු. ඔයාලා හිතාගෙන කවුරු හරි ඕන අපහසුයි නැත්තම් ජීවිතේ කියලා. අපහසු නෑ ජීවිතේ. ජීවිතේ අපහසු නෑ දෙවැන්නෙක් නැති එක. තවත් වෙන්නේ හොයන්න එපා. දැන් දෙවැන්නු එකතු වෙලා ඇති ජීවිතවල. තුන්වැන්නු එකතු වෙලා ඇති තවත් හොයන්න එපා. දරුවොත් හදලා මුණුබුරොත් හදන්න නම් ඔළුවේ තියාගන්න එපා. විශේෂයෙන්ම මේ මැදි වයසේම ඉන්න මහතුරු නෝන්ලාට කියන්නේ මුණුබුර ගැන නම් හිතන්න එපා. ඒක ඒගොල්ලෝ හදාගනී ඉතින් ඊට පස්සේ. දරුවන්ගේ දරුවෝ අනික ඒගොල්ලෝ දිහා ඔයාලා බැලුවා කියලා ඔයාලට වෙච්ච ලොකු යහපතක් නේ. මේ මානසික බැම්ම පින්වත්නි දැම්මම ලිහා ගන්නද. බුදුරජාණන්සේම කොච්චර වුණත් හරි විවේකයෙන් වැඩ හිටියේ. කොයිතරම් ධර්ම කෘත්‍යයන් තිබුණත් භාගතුන් හරි විවේකයේ යගේ කළා. තනියෙන් සිවුරු අරගෙන පාත්‍ර සිවුරු අරගෙන හිටිගම වනාන්තර මැද හුදෙකලාවේ ගංගා අයිනේ වැලි උරුවල භාගතුන් හස බොහොම විවේකයෙන් වැඩ ඉඳලා තිනවා. කොසඹෑ නුවර, සැවැත් නුවර, මේ විශාලා මහ නුවර, චම්පා නුවර වගේ ලොකු නුවරකට තිබ්බට ඒ වගේ බුදුරජාණන්සේ බොහොම විවේකයෙන් වැඩ හිටියේ. ඒක හරිම රසවත් දෙයක්. ඔයාලා ඒ රසේ වළඳලා නැති නිසාම තමයි ඔය හිතෙන්නේ සංගණිකාරාමයේ ඕනේ. ඒ සංගණිකාරාමයේත් එක හරි කුසීතයි ජීවිතේ. හරි කම්මැලි ජීවිතයක් තියෙන්නේ. එයාට ලොකු වෙලාවක් නිින්ද ඕන. නෑ අපි මේ වැඩනේ හඳුරන්නේ ඒකයි කියලා කාටවත් කියන්න බෑ. ඒ කාලේ මිනිස්සු හොඳට බලන්න උදේ ඉඳලා කුඹුරු කෙටුවා. හොඟාක් මහන්සි වුණා මිනිස්සු. එහෙම මහන්සි වුණා කියලා ඒ කාලේ මිනිස්සු උදේම අවදීන්නේ ජවයක් තිබ්බා. එතකොට මේ කුසීතකමත් එක්ක යෙදෙන දෙයක් මොකද්ද? මුට්ටස්සති, මුලා වෙච්ච සිහිය. සිහි මුලාවේ ලංකාවේ මිනිස්සු ගොඩාක් සිහි මුලා වෙලා ඉන්නේ. ලංකාවේ මැරෙන භාගෙට භාගයක් යන්නේ සතර අපාය පැත්තට. ඇයි? සිහි මුලා වෙලා මැරෙන්නේ මුට්ටස්සති. ඒ මුට්ටස්සතියත් එක්කම වෙන දේ මොකද්ද? මුට්ට සතියත් එක්කම වෙන්නේ අසමාහිතස්ස වික්ෂිප්ත සිතක්. වික්ෂිප්ත සිතක් විසිරුණු සිතක්. අපේ සිත හරියට විසිරෙනවනේ පොඩි අරමුණක් පස්සේ කොයිතරම් වේගයෙන් වේගයෙන් විසිරීගෙන විසිරීගෙන යනවද කියලා බලන්න. ඔයාලගේ හිත අසමාහිත. අසමාහිත බව නිසා දුප්පඤ්ඤ. ආය ප්‍රඥාවෙන් විමස ගන්න බෑ. ලංකාවේ මිනිස්සු කොච්චර මුලාවෙන් අවිද්‍යාවට අහු වෙලා දුවනවද බලන්න. මං හිතන්නේ මේ මහ පොළොවේ කොච්චර ලෝකේ මිත්‍යාවන් වලට අහු වෙලා යනවද බලන්න. මිත්‍යාව පස්සේ අහුවෙලා යනවද කියලා බලන්න. එතකොට ඒ මේ දැන් සමහර ශාලා බලන්නකෝ වෙනත් ආග ඔය සමහර ඔය තියෙනවනේ මේ විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායම් ලොකු ඔඩියන්ස් එකක් එකතු වෙනවනේ. මේ හොඳට ඇඳ පැළඳ ගත්ත වැදගත් පන්නේ වගේ මිනිස්සු ඉතින් ඇතුළ හොඳට මවුල් වෙලා තියෙන බව පේනවා ඒකෙන්. නමුත් ඒවා ඒ කියන්නේ ඒ ඉගැන්වීම් වල ලොකු දෙයක්වත් නෑ ඇත්තටම. සමහර ඉගැන්වීම් වල පුංචි දෙයයි තියෙන්නේ. ඒ පුංචි දෙයක් පස්සේ දුවන්නේ පුංචි මනසක් තියෙන මිනිස්සු. ප්‍රඥාවක් තියන අය නෙමෙයි. ඇයි දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤ දුර්වල ප්‍රඥාවක් තිබ්බට පස්සේ මොකද්ද වෙන්නේ? දුර්වල ප්‍රඥාවක් තිබ්බට පස්සේ යාට වෙන්නේ පින්වත්නි ප්‍රපංච රාමස්ස ප්‍රපංච රතිනෝ. ඒ කියන්නේ මම කියන ගතිය, මගේ කියන ගතිය, මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන හැඟීම විතරයි යා නඩත්තු කරන්නේ. යාට ලෝකෙන් වැඩන්නේ කාකින්වත් යාට වැඩන්නේ. ඕන ඔය පාරේ තමයි අපි ඉන්නේ. මොකද්ද දැන් ඔන්න මං කියපු ටික ආයේ කියනවා. අපි තුල අශ්‍රද්ධාව ප්‍රකට වුණාට පස්සේ අපේ සම්පූර්ණ ගමන ඔයාලා කොච්චර බණ ඇහුවත්, ඔයාලා කොච්චර හාඳුරුරු ළඟට ආවත්, ඔයාලා කොච්චර පන්සල් වලට ආවත්, ඔයාලා කොයි තරම් දේවල් බුද්ධ ශාසනය නාමින් කරන්න හැදුවත් ඔගොල්ලෝ ටිකක් අවුල් වෙලා ඉන්නේ. අවුල් වෙලා. හැබැයි මේ එයාට ඒ අවුල ලිහා ගන්න හරියට පාරක් හම්බුනේ නැති වුණාට පස්සේ පැවිද්දෙක් පස්සේ හරි කමක් නැහැ. ඔහේ දුවනෝ. මිනිසු රැ සමාල්ලාවට සමහර දේශනාවල රැස් වෙන්නේ ධර්ම ගෞරවයෙන් නෙමෙයිනේ. ධර්ම ගෞරවයෙන් නෙමෙයි. දැන් අපේ දේශනා හැම ධර්ම ගෞරවයක් නැති මිනිහෙකුට තේරෙන්නෙම නෑ. ඇයි සමහර අය දොස් කියන්නත් පුළුවන් මොනවා කියනොත් දන්නේ. දැන් මේ දේශනා නම් නිකන් බොහොම සරලව අපි කියන කාරණානේ. කන්දායතන ධාතු පටිච්ච සමුප්පාදය ගැන හිම අපේ තියෙන දේශනා බලන්න. ඒවා ගොඩාක් ගැඹුරු ඒවානේ. ඒවා සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්නත් අමාරුයි. ඒ හේතුව තේරුම් ගන්න අමාරුයි. එයා ඉන්නේ මේ පාරේ. කරුණාකරලා ඔයාලා අනිත් පැත්තට හැරෙන්න. එතකොට කෙනෙක්ගේ සද්ධාව නැති වෙනකොට මොකද්ද වෙන්නේ? සද්ධාව නැතුන හොඳට ඔළුවට ගන්න. මට ඔයාලට වෙලා තියෙන දේ මේ කියන්නේ. වයසට ගියත් මේක වෙලා තියෙන. ඒකයි ධර්මයේ ඇහුවත් ඒ ධර්මයේ ඇතුලේ රැඳෙන්නේ නැති. අහනවා බිම තියනවා. එතකොට දැන් අද මිනිසුන්ගේ මේ කොච්චර පටිච්ච සමුප්පාදේ ස්කන්ධ ධාතු ආයතන සසර දුක ඉපදෙන මැරෙනකම සත්වයාගේ විසුද්ධිය සත්වයා කිලිටි වෙන විදිය මේ තුන් බව යනු යන සත්වයාගේ දුක බව නිරෝධයට පත් වුණාම ඇති වෙන උපශාන්ත බව උපශාන්ත බවකින් යුක්ත සිතකට පත් වෙන්නේ කොහොමද ඒ සිත විදර්ශනා කරන්නේ කොහොමද කියලා අපි ඕන තරම් බණ කියලා තියෙනවානේ මේ වෙනකොට සෑහෙන බණ ගොඩක් කියලා තියෙනවා එච්චර බණ කියලත් පින්වත්නි ඔය පින්නතුන්ලාගේ ජීවිතවල ඒ ධර්මයේ ඇතුළට යන්නේ නැත්නම් ඔයාලා ඉන්නේ මේ රටාව නිසා කරුණා කරලා මේ රටාවෙන් මිදෙන්න. මේ රටාවෙන් මිදෙන්නේ නැතුව ධර්මයට ඔබට පෑහෙන්න ධර්මයට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. ධර්ම ස්වභාවයට එකතු වෙන එක නේ අපි කරන්න ඕනේ. අපි මේ පොයට උතුරු සළුව දාගන්න එකවත් නිකම් පරියන්කෙන් වාඩි වෙන එකවත් සති භාවනාවලට යන එකවත් ඕවම නෙමෙයි අපේ ප්‍රධාන වැඩේ. මේ ධර්ම ස්වභාවයට මම කොහොමද ජීවිත එකතු වෙනද? සති භාවනාවට යනවා. දැන් අපි හිතමුකෝ මාසයකට සතියක් ගිහින් භාවනා කරනවා කියලා. මාසයක් ගන්න එහෙම භාවනා කරන අය අඩුයි. නමුත් සතියකට යනවා භාවනා කරන්න. කොහේ හරි ආරණ්‍යයකට හරි සේනාසනයකට හරි කොහේ හරි යනවා. ඒ සතිය භාවනා කරන උත්තට ඉන්නවා. ඉතින් බස් ඒ සතියෙන් පස්සේ ගෙදරාවට පස්සේ ආයෙත් හිටියව කියමු. ඒකෙන් කියන්නේ අර ධර්ම ස්වභාවයට අපිට එකතු වෙන්න බැරි වෙලානේ. ධර්ම ආකෘතියකට එකතු වෙලා තියෙනවා. ඒ ධර්ම ආකෘතිය ඒ සතිය ඇතුලේ ෆෝන් එක ඕෆ් කරලා එයා හොඳට ඉඳලා තියෙනවා. හැබැයි මේ හිටියා කියලා එයාගේ ජීවිතය අර සුපුරුදු ආයත් දෛනික දිනචර්යාවට එකතු වෙනකොට එයා පරණ කෙලෙස් එක්කම ආය හැපි හැපි ඉන්නවනම් අපිට සිද්ධ වෙලා තියෙන ධර්ම ස්වභාවයට එකතු වෙන්න බැරිකමනේ. හැබැයි තින් එහෙම සතියකට හරි භාවනා කරන්න ගිහින් එන එක හොඳයි. මොකද එයා එතකොට තේරෙවි අනේ මේ භාවනාව කියලා විස්මිත දෙයක් තියෙනවා. ඒක පුරුදු කරනකොට හිත සංසිඳිලා යනවා, උපසමයකටපත් වෙනවා, කෙලෙස් කෝලහලේ දුර වෙනවා, රාගය, ద్వේසය, මෝහය, ඡන්දය වගේ තත්ත්වයන්ගෙන් බැටකණේකින් සිත මිදිලා යනවා කියලා ඒක තේරුම් ගන්න හරි හොඳයි ඇත්තටම. දැන් ලංකාවේ මිනිස්සු එක තේරිලාවත් නැහනේ. ඒක තේරුම් ගන්න අපිට හරිම හොඳයි. නමුත් අර ධර්ම ස්වභාවයකට එකතු වෙන්න නම් මේ ටික ඕඩ. ජීවිතයම ධර්මයක් කරගන්න නම්, ජීවිතයම ධර්මයක් කරගත්තා කියන එකෙන් කියවෙන්නේ ඔයාලගේ එදිනෙදා ගෘහස්ත කාමභෝගී ජීවිතයක් තියෙනවනේ. මොන ජීවිතයක්ද කාමභෝගී ජීවිතය? ඒ කාමභෝගී ජීවිතේ අවුල් වෙලා යන්නේ නැහැ. එහෙම කිසිම අවුලක් ඇති වෙන්නේ නැහැ. එයා ධර්ම ස්වභාවයෙන් ජීවිතේ දකින්න එක විතරයි කරන්නේ. ධර්ම ස්වභාවයෙන් දකින්නෝ. එයා ආස්වාදයට එකතු වෙන්නේ නැහැ නෙමෙයි. එයා ආස්වාදේ අනිත්‍ය වී යන අනාත්ම, අනිත්‍ය වී යන අනාත්ම වී යන ආදීනව අනුපස්සී විහරණයකින් එයා ජීවිතේ දකින්නවා. එයාට ආස්වාදයක් නැහැ නෙමෙයි. ආස්වාදයට වෙනද එකතු වෙච්ච රටාවෙන් සම්පූර්ණයෙන් මිදිලා යනවා නෙමෙයි. ආදීනවත් ජීවිතේ දකින්නවා. අන්න දක්ෂයි. ආදීනව දකින්න නිසා එයා නිස්සරණයටපත් වීමට, චන්දරාගයේ දුරු කිරීමට එයා තුල මහ පුදුමාකාර උවමනාවක්. චන්දරාගයේ දුරු කිරීම පිණිස යාගේ ඇතුළාන්තයෙන්ම පැන නැගිච්ච සුන්දර කැමැත්තක් එයා තුල මතු වෙනවා. කාරී වටිනා දෙයක්. දැන් බලන්න ආයත් මේ ටික ඔළුවට ගන්න මේ ජීවිතේටම ධර්මයේ කවලම් වෙලා නැත්තේ. කවලම් වෙලා නැත්තේ මෙන්න මේ නිසා. යම් කෙනෙක්ගේ අශ්‍රද්ධාව ප්‍රකට වුණොත්, අශ්‍රද්ධාව ප්‍රකට ධර්මයේ ඇතුළේ පිහිටන්නේ. එතන අශ්‍රද්ධාව ප්‍රකට වෙච්ච කෙනෙක්ගේ මුළු ජීවන දර්ශනය මේ වගේ එකක්. කොහොමද? අශ්‍රද්ධාව නිසා එයා හරි මහිච්චයි. මහිච්චයි කියන්නේ අඩු යැපීම් නැහැ. අන්න ඒක තමයි ලස්සනම වචනේ. අඩු යැපීම් නැහැ. අධික යැපීම් තියෙන්නේ. අධික යැපීම්ද බලන සමහර ඒ කාලේ අම්මලා ගිහිම නැහැ. ඒ කියන්නේ යා යැපීම බැහැර කරලා නෙමෙයි, අධික යැපීම්. සමහර කාන්තාවෝ ඉන්නවා ලංකාවේ, එයා මේ කොණ්ඩේ හදා ගන්න යනවා සිංගප්පූරුවට ගිහින් එනවා. ඒතර මේක එච්චර දඟලන්න ඕන එකක්ද? එච්චර දඟලන. ඒකෙන් කියවෙන්නේ මේ කොණ්ඩේ හදා ගන්න එකට අකමැත්ත, නොකමැත්ත, ඒක නුසුදුසු දෙයක් විදියට නෙමෙයි. ස්ත්‍රිය කොහොමත් තමන්ගේ කෙස් ගැන, සම ගැන, නියපොතු ගැන, දත් මේ අංගපසංග ගැන ස්ත්‍රියේ ස්වභාවයෙන්ම රුචියක් දක්වන කෙනෙක්. ඒක ස්වභාවිකයි ස්ත්‍රියගේ. ඒක ස්වභාවිකයි. අය කොණ්ඩෙ ගැන සැලකිලිමත් වීම ස්වභාවිකයි. අය රත්තරම් බඩු වලට ආසා කරන එක ස්වභාවිකයි. හොඳට බලන්නකෝ රත මේ අපේ බුද්ධ දේශනාවත් තියෙනවනේ ගිහි ආචාර ධර්ම පද්ධතිය ගැන. ඒක ගිහි ආචාර ධර්ම ගැන වෙනම විස්තර කරන දේශනාවක් තියෙන ලංකාවේ බොහොම ප්‍රසිද්ධයි ඒ දේශනාව. සිංගාලුවාද සූත්‍රය ස්වාමියාගෙන් බිරිඳට වෙන්න ඕන දෙයක්. මොකද්ද? ඇය කැමති රුචි කරන හැඳුම් පැළඳුම් ආයිත්තම් ඇය වෙනුවෙන් සංග්‍රහ කිරීම. ඒ කියන්නේ හිතන ඒ කාලේ ඉඳලා ඒක තිබිලා. ඇයව සතුටු කරන එක කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ එහෙනම් ස්ත්‍රියගේ ස්වභාවය. හැබැයි ස්ත්‍රිය යනවනම්, එයා යනවනම් සිංගප්පූරුවට යනවනම් කොණ්ඩේ හදාගන්න. හරි. එහෙමත් නැත්නම් එයා ඩුබායි ගිහින් කොණ්ඩේ හදාගෙන ඉනවනම්. එහෙම අයින්නෝ මේ ලංකාවේ. ආයි ධර්මී ගෑවිලවත් නැහැ. ධර්මී පැත්තකවත් නැහැ. ඒ කියන්නේ අර මොකද්ද මේ අර අස්තනද්ධාව ප්‍රකට වෙන්න යාතුල මතුවෙන දෙයක් මොකද්ද? අඩු ජීවිත තක්සේරුවක් නෑ. අනික මේ ජීවිතේ ඇච්චර තක්සේරු කරන්න ඕන එකක්ද බලන්නකො. මේ බල්බ් එකක් තරම්වත් තක්සේරුවක් තියාගන්න බෑනේ. මේකට නම් මොකක් හරි පිච්චුනොත් එහෙම අපිට කාඩ් එකක් දෙනව නේද? ඔයා මේක පිච්චුනොත් තරන් ඉන්න අවුරුද්දක් ඇතුළත වග කියන්නම් අපි කියලා. කවු මේකට වග කියන්නව පුළුවන්ද බලන්න. දැන් බල්බ් එකක් දුන්නාම දෙනවනේ කාඩ් එකක්, වොරන්ටි කාඩ් එකක් දෙනවනේ. මේක අරන් ඉන්නකෝ අපි ආයෙ දෙන්නම් ඔක පිච්චුනොත් එහෙම කියලා. දැන් මේක පිච්චිලා ගියොත් එහෙම. දැන් හුස්මක දුරක්වත් නැණි මේකට උගත්කම්, බුද්ධිමත්කම්, ආර්ථික ශක්තිය, Taman ගොඩනගාගත්ත උපාධි, PhD දෙක තුන තියන අය ඉන්නවා. නමුත් මේකට තක්සේරුවක් තියනවද බලන්න. එහෙම තක්සේරුවක් නැති මට්ටමේ ඊටාම දුරු, ඊටාම ඕනෑම වෙලාවක වැටෙන්න පුළුවන් ජීවිතයක් නේ පින්වත්නි. ඔයාලටයි අපිටයි ඔක්කොටම තියෙන්නේ. ඒක කොයි විලේ ඇටේද කියලා දන්නේ නැහනේ. ඒ නිසා ජීතන අඩු තක්සේරුවක් තියාගන්න. ඒ ආව අඩු තක්සේරුව නැත්නම් මොකක් නිසාද? අශ්‍රද්ධාව නිසා. ඒ අඩු තක්සේරුව නැති වුණා මොකද වෙන්නේ? අසන්තුට්ට අනි කොච්චර හම්බුණත් සතුටු නෑ. ඒ කියන්නේ ලංකාව විනුසුණු කොච්චර හම්බුණත් සතුටු නෑ. හැබැයි ධර්මයට ආපු අය මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ තමන්ගේ සීමාමායි ලකුණු කරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ තමන්ගේ සීමාමායිම් ගැන දන්නවා. ඒ තමන්ගේ සීමාමායිම් කියන්නේ හොඳ වාහනයක් පාවිච්චි කරන්න ඒවා නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ සීමාව තමන්ගේ සීමාමායිම් යා ලකුණු කරගෙන ඉන්නවා. ඒ අසන්තුෂ්ට කියන එක නැති වුණ අසන්තුෂ්ට කියන එකට ආව මොකද්ද වෙන්නේ? සංගණිකාරාම. එයාට ඕන පිරිස. එයාට කණ්ඩායමක් ඕන. කණ්ඩායමක් ඕන. ඒ කණ්ඩායම නැති වුණාම සමහර විට නිකන් ඒ එහෙම කණ්ඩායම නැති වුණාම කෙනෙකුට නිකන් ડિප්‍රෙෂන් වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේ විශාල මනෝ ව්‍යාධියකටපත් වෙන ඔය සමහර දැන් කලින් පාලකයෝ මීටපු ඒ අය පිරිස පිරිවරාගෙන ඉඳලා දැන් කට්ටිය නැහෙනි. ලොකු අවුලක ඉන්නේ මට හම්බෙලා තිනු එහෙම අය. අර කලින් ඉන්නෝනේ අතට වැඩ කරන්න කෙනයි මේ පැත්තෙන් වැඩ කරන්න කෙනයි ලොකු පිරිසක් එක්ක ඉඳලා ඉතින් බොහොම මේ වාහනේ ගියාම දොර අරින්න කෙනා ඔහොම ඉඳලා මොකක් හරි හේට මෙහෙට උනාට පස්සේ ওই පිරිස නැති වෙනෝනේ. නැති වුණාම ඒක දරන්න බෑ යාට. එහෙම ඉන්නවා. එතකොට ඒ වගේ ජීවිතයක් නම් තියෙන්නේ කොච්චර දුර්වලයිද බලන්න. සංගණිකාරාමයේ කියන්නේ පුළුවන් තරම් දෙවැන්නෙක් එක්ක ඉන්නේ නැතුව ඉන්න බලන්න. පුළුවන් තරම් පුද්ගල නඩත්තුව අඩු කරගන්න. ඉතින් මේ පුද්ගල නඩත්තුව ටිකක් අඩු කරගන්න එක බොහොම හොඳ දෙයක්. ඒ පුද්ගල නඩත්තුවට දැන් බලන්න දැන් යම් කෙනෙක් තුල අඩු තක්සේරුවක් ජීවිතේ නැතුනම් මහිච්ච වුණාට පස්සේ යාට ලැබිච්ච සතුට කියන එක ඉන්නේ කොච්චර රැස් කරත් එන්නේ නැහැ. හැබැයි රැස් කිරීමට දරන මහන්සිය අඩුවක් නැහැ. හැමදාම දුවනවා එක වගේ දුවනවා කෙලවරක් නැහැ. එතකොට පින්වත්නි එහෙම වුණාට පස්සේ යාට හැම වෙලාවකම පිරිසෝණ කවුරු හරි ඉන්න ඕන. මේ පැත්තේ බැලුවත් කවුරු හරි ඉන්න ඕන. මේ පැත්තේ බැලුවත් ඉන්න ඕන කවුරු හරි. නැත්තම් යාට හරිම අමාරු ජීවිතේ. ලොකු අපහසුාවක් ඇති වෙනවා. එහෙම වුණා මොකද්ද වෙන්නේ? එහෙම වුණාට පස්සේ හොඳට බලන්න හරිය කම්මැලි ජීවිතයක් යාට තියෙන්නේ. කම්මැලි ජීවිතය. මිනිස්සු කම්මැලි වෙලා තියෙන ඔන්න ඔය නිසා. කම්මැලි ජීවිතයක්. ගොඩාක් ඔය වැඩිහිටි දෙමව්පිය දිහා බලන්නේ ගොනු කම්මැලි ජීවිතයක් නෑ. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය අර සද්ධාවෙම හොඳට තිබ්බ නිසා අඩු තක්සේරුවක් ජීවිතේට තිබ්බ නිසා ඒගොල්ලන්ගේ සතුටු වෙන්න පුළුවන් මට්ටම යාලා දැනන් හිටිය නිසා යාලට අහස පොළොව අල්ලන්න උමනාවක් තිබුණ නැති නිසා ඒගොල්ලන්ගේ ජීවිතේ බලන්නකො දැන් වුණත් නිකන් ওই සමහර අම්මලා හිමි ඉන්නවා අපේ ඒගොල්ලන්ට වැඩ කරන්න නවත්තන්න හිතෙන්නේ නැහැ. ආයි කණ්ඩ නැති කමට නිමේ. නවත්තන්න හිතෙන්නේ නැහැ. හරිම උද්වේගකාරී. නමුත් අද ඉන්නේ ස්ත්‍රීන් දිහා බලන්න නිදාගත්තොත් නැගිටව ගන්න බෑ. වාඩි වුණොත් නැගිටව ගන්න බෑ. ෆෝන් එක අතට දුන්නොත් දවස් ගානක් ඒකේ ඉලිලා ඉඳී. ගෙදරයි කාලා දෙයට වැඩන්නේ. එයා කාලා දෙයට වැඩන්නේ. මේ වගේ කම්මැලි ජීවිතයක් තියෙන්නේ මේ නිසානේ පින්වත්නි. ඕක කොහොම කරන්න එපා කියලා කියන්න බෑ. ඒක සද්දාව හදන්නකො. ඒකෙන් ලස්සනට මේ ටික හැදිලා එනවා. කෙනෙකුට සද්දාව හදන්නකො. බුදුරජාණන් කෙරේ ධර්මී කෙරේ සංඝයා කෙරේ මාර්ගී කෙරේ ප්‍රතිපත්ති කෙරේ සද්දාව හදන්නකො. ලස්සන ජීවිතේ වෙනස් වෙනවා. මං දැකලා තියෙනවනේ එහෙම වෙනස් වෙච්ච ජීවිත. අපි ළඟට එනවනේ. එහෙම ජීවිත වෙනස් ලස්සන වෙනස් වෙනවා සද්දාව හැදිනකොට. ලොකු ජවයක් එනවා ජීවිතේට. අයියා දන්නවා මේ සසර දුකක් මේකෙන් එතර වෙන්න ඕන බුදුරජාණන්ගේ ශාසනෙ පොම් පොඩි කාලේ තියෙන්නේ. මේක හුඟා අප්‍රමාදී වෙන්න උන අවස්ථාවක් කියලා එයාගේ ලස්සන ඇතුලේ පොඩි පොඩි ගුණධර්ම මෝරගෙන එනවා. ජීවිතේ මුදල් රැස් කිරීමට වඩා ලස්සන සීමාමායි මෙයාට ධර්මයේ ඇතුලේ පේනවා. හරි පහසුයි ජීවිතේ. හරි පහසු ජීවිතේ. එතකොට එයාට අර මේ කුසීතකම එනකොට මොකද වෙන්නේ? ඒ කුසීතකමත් එක මුට්ටස්ස සිහි මුලා වෙලා වැඩ කරන්න. සිහි මුලා වෙලා එයාට ඉපදෙන බින්දෙන ලෝකේ ගැන වැඩන්නේ. හටක නිරුද්ධ වෙන ලෝක වැඩන්නේ එයාට. අනිත්‍ය වෙනවානේ ඒවා වැඩන්නේ අපිට. එතකොට මුට්ටස් සතිය නිසා වික්ෂිප්ත සිතක්. එයා කියන්නේ විසිරෙනවා. හැම වෙලාවෙම සිත විසිරෙනවා. සමහරට වෙන කෙනෙකුට කියපු දෙයක් නිසා යාඬනවා මෙහි. ඒ වෙලා තියෙන වෙන කෙනෙකුට ඒ වචන කියලා තිනේ. එයා හිතනවා මට වද්ද දන්නේ කිව්වේ. මේ මොකද්ද දන්නේ මේ කියපු කතාව තේරුම. ඊට පස්සේ අතීතය යනවා කල්පනා කරනවා. ඔහොම කියන්න ඇත්තේ එදා හැම වුණා අරම වුණා. මෙහෙම වුණා ඒකයි ඔහම වුණේ කවුරු හරි මේක කේලමක් කියන්න ඇති කියලා ඔය වගේ ඔෆිස් එක වැඩ කළා තරීම විසිරෙනවා පොඩි වචන මාත්‍රයක් ඇති අවුල් කරන්න විසඳ අනේ පින්නත්න සිත විසුරුව ගණ්ඩෙපා. නිරුද්ධ වී යන ලෝකයක් නිසා ඔය පිනතුන්ලා පුළුවන් තරන් සංසුන්වෙන්ට. විසුරුණු සිතකින් ඒ විසුරුණු සිතකින් වැඩ කරන ප්‍රඥාව නෑ. ඇයි හැප්පෙන්ඩ ලෝකයක් පේනවනේ. කොයිද ප්‍රඥාව විමසන්න වෙලාවක්? හැප්පෙන්ඩ ලෝකයක් තියෙනවා. එතකොට ලෝකයක් තියෙනවා නම් හැප්පෙන්න එයා ඒ ලෝකයක් එක්ක පෑහෙනවා, ලෝකයක් එක්ක පැටලෙනවා මිසක් පින්වත්නි එයාට මේ ලෝකේ නිරුද්ධ වී යන බවක්වත්, එයාගේ නාම රූප ධර්මයන් නිරුද්ධ වී යන බවක්වත්, මේක ඇතුලේ අනිත්‍යතාවයක්වත් අනාත්මයක්වත් නොඇලිය යුතු ස්වභාවයක්වත් අතහැර දැමිය යුතු ස්වභාවයක්වත් ප්‍රකටනේ. එයාට අතහැරින්ද කියලා කියනකොට පවා එයාට දාඩිය දානවා. එච්චර ලෝකයක් එක්ක තැවරිලා දැවටිලා අහුවෙලා ඉන්නේ එම් මට්ටමක අපි ඉන්නේ. එතකොට පින්නත් නී එබාගේ ජීවිතයකට යන්න එපා. එතකොට එහෙම එහෙම අර එහෙම විමසනකොට යාගේ ප්‍රඥාව නැති වෙනකොට මොකද වෙන්නේ? එයාට එයාව මතුකරන එක වෙන වැඩක් නැහැ. ඒකට කියන්නේ ප්‍රපංච රාම ප්‍රපංච. ප්‍රපංච කියන්නේ මම කියන ගතියට වඩා වෙන මොකක්වත් නැහැ. මගේ කියන ස්වභාවයට වඩා වෙන මොකක්වත් නැහැ. මගේ වසඟේ පවත්වන්න ඕන කියලා සිතුවිලි ගන්නව හැර වෙන මොකක්වත් නැහැ. නමුත් මම කියලා බැලුවට, මගේ කියලා බැලුවට, මගේ වසඟේ පවත්වන්න කියලා මෙයා දැඟලුවාට, එයා මොනවද එයාගේ වසඟේ තියාගෙන තියෙන්නේ හොඳට බලන්නකො. එයාට අඩුම කිවිසුමක් යන එක නවත්ත ගන්න පුළුවන්ද? බෑ. එයාගේ එදිනෙදා ජීවිතය මොනවද එයාට පුළුවන්? හරි මට කියන්න මොනවද එයා පාලනය කරලා තියෙන්නේ? මම මගේ මගේ ආත්මේ ඔකට තණ්හාමාන දිට්ටි කියලා කියන්නේ. ඔය තණ්හාමාන දිට්ටි සහගතකමක් ඔයාලා නඩත්තු කරාට කෝ තණ්හා කරපු ලෝකේ? කෝ දෘෂ්ටියකින් අල්ලගත්ත ලෝකේ? කෝ ඔයාලගේ දෝතේ දැන් තියෙනවද? නේ අපිට මේක බැඳලා නවත්තන්න පුළුවන් ලෝකයක් නෙමෙයි. නිරතුරුව ඉපදී, නිරතුරුව බිඳී, නිරතුරුව නිරුද්ධ වී යන ලෝකයක්. ඒක අවබෝධ කරගන්න ඕන ප්‍රඥාවෙන් විතරයි. යම් කෙනෙකුට සද්ධාව තිබ්බොත් මොකද්ද වෙන්නේ? යම් මිනිහෙකුට සද්ධාවක් තිබ්බොත් ඒ සද්ධාව නිසා මෙයාට එනවා මොකද්ද? අඩුතක්සේරුව. කොහොමද බලන්න ලස්සනට ගුණධර්ම හැදෙන ජීවිතේ අඩුතක්සේරුව. උපරිම තක්සේරුවක් නෑ. යදාන්නවා කර්මෙන් උපද්දවපු ජීවිතයක් තියෙනවා. කර්මෙන් නිරුද්ධ වෙනකොට මේක වැටෙනවා කෙහෙල් ගහක් කපලා දැම්මා වගේ. ඒ අඩු තක්සේරුව නිසා එයාට මේ මොහොතේ සතුටු වෙන්න පුළුවන්. එයා අනාගතේ සතුටු වෙන්න කියලා හිතන්නේ. ඒතකොට මේ මොහොතේ සතුටු වෙන්න පුළුවන් නිසා බලන සද්ධාවෙන් එක වෙන්නේ. මේ මොහොතේ සතුටු වෙන්න පුළුවන් වෙනකොට එයා හරි විවේකයට ආසයි යාගේ ජීවිතේ. එයා කැමති හුදෙකලාවට, කැමති විවේකයෙන් ඉන්න, කැමති කාය විවේකයට, කැමති අර කුසීත නැහැ, අලස නැහැ. ප්‍රබෝධයක් තියෙනවා යගේ ජීවිතේ. එබඳු ප්‍රබෝධමත් ජීවිතයක් තිබ්බම මොකද වෙන්නේ? උපට්ඨිත සතිය. හොඳට එයා සිහිය පිහිටවාගෙන වාසය කරනවා. හැම වෙලාවකම සිහියෙන් වාසය කරනවා. කෙනෙක්ගේ හෘද සාක්ෂි තුවාලෙන්නේ යට වචනයක්වත් කියන්න හිතෙන්නේ නැහැ. උපට්ඨිත සතිය. සිහිය පිහිටුවා ගත්ත කමක්, මේ මොහොතට සිහියෙන් එකතු වෙන කමක් එයාගේ තියෙනවා. ඒ උපට්ඨිත සතිය තිබ්බම මොකද වෙන්නේ? අසමාහිත නැහැ සිත, වික්ෂිප්ත නැහැ, නොවිසුරුණු සිතක් එයාට තියෙනවා. එයා කිසිත විසිරින්නේ නැහැ. ලෝකයාට දොස් කිව්වත් එකයි බැන්නත් එකයි ගණන් ගන්න ඒවා. ඒ මොකද එයා හිතනවා එයා ලෝකයේ ස්වභාවය එක, මගේ ස්වභාවය මේක කියලා. එහෙම හිතන්නකො. මොකක් හරි ඔයාලට අකමැති විදියට ලෝකෙන් ඔයාලට එනකොට ප්‍රතිචාරයක් ඔයා හිතන්නකො. ඒක යාගේ ස්වභාවය, මේක මගේ ස්වභාවය. මම පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන, මම සිහිය උපදවාගෙන වාසය කරන්න ඕන කියලා හිතන්නකො. එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව මෝරනවා. එයා ලෝකයේත් එක හැප්පෙන්නේ නැත්තම් එයා තුල ප්‍රඥාව මෝරනකොට එයා තුල නිප්ප පංචරාම අර තණ්හාමාන දිට්ටි සහගතව එයා තුල මෝරණ ක්ලේස් ගතිය, කෙලස් ගතිය එයා තුල මෝරන්නේ. ඒ මෝරන්නේ නැති නිසාම එයා සංසිඳෙනවා, ඇතුලේ ධර්මයේ වැඩෙනවා. එයාගේ ඇතුලේ ධර්මයේ පෝෂණය වෙලා එයා සදාතනිකව නිවිලා යනවා. බලන්නකෝ සද්ධාවක් කරන යහපත. සද්ධාවන්තයෙකුට තමයි මේ ප්‍රතිලාභය හම්බෙන්නේ. අද ලංකාවේ බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ සද්ධාව වැටිලා, සද්ධාව කඩාගෙන වැටිලා. ඒ නිසා පටන් සද්ධාවෙන් ධර්මයේ පටන් ගන්න. සද්ධාවෙන් ධර්මය ආරම්භ කරන්න, ප්‍රඥාවෙන් ධර්මය අවසන් කරන්න. එහෙම කළොත් ඔයාලට මේ ජීවිතේම දුක නිමා කරගන්න පුළුවන්. එබඳු දුකේ නිමාවක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වය හංගල්ලේ පදිංචි රොෂාන් උදයංග තිලකරත්න මහත්මා, ගයත්‍රී වාසනා සිල්වා මහත්මිය ඇතුළු පිනතුන් දායකත්වයේ දරලා තිබෙනවා. පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ, ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම හන්වැල්ලේ පදිංචි සන්ධ්‍යා බැද්දගේ සහ එච් ටියුඩර් සිල්වා කියන මහත්ම මහත්මීන්ට, ඒ වගේම ප්‍රදීප් උදයංග, නිරෝෂා ප්‍රියංගනි, පද්මා ඌරාපොළ, පීකේ තිලකරත්න කියන මහත්ම මහත්මීන්ට, බොරලැස්ගමුව පදිංචි අසංක ලක්මාල්, හර්ෂණී අබේසේකර තිලකරත්න, මිනුක තරුල් පුතා ඇතුළු ඒ මහත්ම මහත්මීන්ට, මෙනුර බිනාත් පුතාට, එවගේම පීකේ යොවින් එහස් තිලකරත්න පුතාට, දිනුකි දිසන්සා දියණියට, තෙහස් සිස්විඳු පුතාට, එවගේම දීපානි කුමාරි මහත්මිය, සමාධි චේතනා කියන ඒ පිනොත් සියලු දරුවන්ට, මහත්ම මහත්මීන්ට, ඥාතීන්ට ආශිර්වාද කරනවා. බුද්ගමුව පදිංචි රන්දිමා සිල්වා, දුලින දෙව්මින්, රෝහිත විපුල්, ආර් සුමනාවති, බී ඒ උදේරත්න කියන මහත්ම මහත්මීන් දරුවන් ඇතුළු සියලු දෙනාට, කුරුවිට පදිංචි එම් ඩබ්ලූ අනුපමා මහත්මිය, එම් ඩබ්ලූ චන්ද්‍රසිරි, පීකේ ප්‍රදීප් තිලකරත්න කියන සියලු දෙනාටත් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. රොෂාන් උදයංග තිලකරත්න මහත්මා, ගයත්‍රි වාසනා මහත්මිය ප්‍රදාන සියලු දෙනාටම මේ කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධයේ පිණිස වේවා. කුරුවිට පදිංචි එන් ජී රේණුකා දමයන්ති, එවගේම යුපී පුංචි මහත්මයා, එච්.එල්. පුංචිමැණිකා, පීකේ ඉන්ද්‍රාණි මහත්මිය, පීඑල් පුංචිමැණිකේ මහත්මිය, පීකේ පියසේන මහත්මා කියන ඒ සියලු මහත්ම මහත්මීන්ට, ඒ.එම්. කරුණාරත්න මහත්මාට, ඒ වගේම රත්නසිරි මහත්මාට, පියසේන මහත්මාට, හෙන්ද්‍රික් සිල්වා මහත්මාට, බබුන් නෝනා මහත්මිය, විලියම් සිල්වා මහත්මා, ඒ වගේම පීබී දයරත්න මහත්මා, ඇනි නෝනා මහත්මිය, දයාවති මහත්මිය ඇතුළු මේ නිමියගේ සියලු ඥාතීන්ට දානුමෝදන් කොට තිබෙනවා. රොෂාන් උදයංග තිලකරත්න මහත්මා, ගයත්‍රි වාසනා සිල්වා මහත්මියගේ නමින් මියගේ සියලු ඥාතීන්ට දානුමෝදනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණයට මේ ස්ථානයට රැස් වුණා වූ සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආත්මසාලෝකමත් වී සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්තුන්ට මේ කුසල් හේතු උපකාර වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
ද්වේෂඛයෝ නිබ්බානං.